කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ කතානායක ලෙස මහලේකම්තුමා හැටියට කතානායකතුවරු ගණනාවක් සමග කටයුතු කළ ධම්මික දස්සනායක මහලේකම්තුමා විශ්‍රාමයේම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුව විශේෂ රැස් වී එතුමාට සුබපතන්ටත් එතුමාගේ සේවාව අගය කරන්නටත් යොමුවීම සුවිශේෂ අවස්ථාවක්. ධම්මික දස්සනායක මැතිතුමනි, ඔබතුමාට පළමු කොට සුබපතනවා. ඒ වගේම ඔබතුමා ඉටු කළ දීර්ඝ කාලීන සේවාව යළිත් ගෞරවයෙන් අගය කරනවා. පාර්ලිමේන්තුව නිතර රැස් වෙන්නේ නැහැ මෙවැනි අවස්ථාවල. ගරු කතානායකතුමනි, මහලේකම්වරයෙකු පත්වීමත් මහලේකම්වරයෙකු විශ්‍රාමයමත් සාමාන්‍ය පාර්ලිමේන්තුවේ විරල රැස්වීමක් බවට ලෙසයි සලකන්නේ. ඒ වගේම ගෞරවාන්විත රැස්වීමක් ලෙසයි සලකන්නේ. ඒ අයට ලබා දී හැකි උසස් කෘතවේදීත්වය හා ගෞරවය ලබා දීම සඳහා ඒ හැකියාවෙන් කටයුතු කරන්න පුළුවන් වීම මම හිතනවා ධම්මික දස්සනායක අපේ මහලේකම්තුමාට පළමු කොට උරුම කරන්නට හැකි වුණු සුවිශේෂ අවස්ථාවක්. අපි පාර්ලිමේන්තුවේ දීර්ඝ ඉතිහාසය තුළ ඒ ඉතිහාසය පිළිබඳවත් ඒ සම්ප්‍රදායන් හා සම්මතයන් පිළිබඳවත් ඒ වගේම පාර්ලිමේන්තු හා මන්ත්‍රීතුමන්ලා රාජ්‍ය දෙපාර්තමේන්තු අමාත්‍යංශ ඒ වගේම මහජනතාව සමගද කටයුතු කරන අවස්ථාවල් වලට කතානායකතුමා අතිරේකව මැදිහත් වෙන ප්‍රධාන පාර්ලිමේන්තු නිලධාරයා ඔබතුමයි. ඒ සුවිශේෂ වගකීමක්, ලේසි පාසු වගකීමක් නැමේ. ඔබතුමාගේ පසුබිමේ රජයේ නීතිඥ දෙපාර්තමේන්තුවෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවෙන් පසු රජයේ අධිනීතිඥවරයෙක් හැටියට තිබුණු ඒ දැනුම් සම්භාරය මා හිතනවා විශේෂ වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කිරීමට එවුවට ඒ නීතිය එලෙසම සමහර විට සම්මත වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව ඒ විවාදයට ලක් කරනවා. ඒ අඩුපාඩුකම් හා ඒ සාකච්ඡාවට ලක් කරනවා. ඒ වගේම සංශෝධනයන් ඉදිරිපත් කරනවා. මෙවැනි අවස්ථාවක නීතිපතිවරයා පමණක් නොව පාර්ලිමේන්තු මහලේකම්වරයා හැටියටද පැවරෙන්නේ තාම ගැඹුරු වගකීමක්. අපේ මන්ත්‍රීවරුන්ගේ බලාපොරොත්තු හා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා 1994 සැප්තැම්බර් 15 වෙනි දින පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් තන්තුමාට තනතුරට ඔබතුමා පත්ව ඊට පසු නියෝජ්‍ය මහලේකම් තනතුරට ද උසස් වී ඒ වගේම පුරාවෘදු 30කට සම්පූර්ණ කාලයක පිවිසි අද පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ ගෞරවය ලබන. මම ඉතිහාසයේ විවිධ අවස්ථාවල් කියවන්නට යන්නේ නැහැ. ඔබතුමාට විශේෂයෙන් උරුම වුණා ඊට කලින් හිටපු මහලේකම්වරු විපක්ෂයේ සංවිධායකතුමා සඳහන් කරපු විදියට ද ක්ලාක් ටු ද හවුස් ද ප්‍රැක්ටිසස් ඇන් conventions that we had to follow, and once we also started drafting new standing orders and adding on as we move along. E hama ekatama omuthumata pasuge avurudu 30 kala indi ekathuwanna puluwam miyunu bawa gaurawen satan karanu palawenin arsent lp daraniya galamathi thuma mahalekam hatiyata ලේකම්වර හැටියට කටයුතු කරා. සෝල්බෙරි ව්‍යවස්ථාව යටතේ සෑම් විජේසිංහ මැතිතුමා සෝල්බෙරි ව්‍යවස්ථාව යටතේ කටයුතු කළා. ඒ වාගේමයි ඉන් පසු ඇතිවුණු 72 ව්‍යවස්ථාව යටතෙත් 78 ජනරජ විවරස්ථාව යටතෙත් කටයුතු කරන්නේ නිහාල් සෙනෙවිරත්න මැතිතුමා. අබැට්‍රම් චිත්තවල මහලේකම්තුමා හැටියට කටයුතු කළා. ධම්මික කිතුලගොඩ මැතිතුමා මහලේකම් හැටියට කටයුතු කරා. ප්‍රියාණි විජේසේකර මහත්මිය මහලේකම් තුමිය හැටියට කටයුතු කරා. ඒ පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ගෞරවනීය අවස්ථාවට ධම්මික දිසානායක මැතිතුමාත් කටයුතු කරයි කියන ටික අපට මේ අවස්ථාවේදී විශේෂයෙන් රජය වෙනුවෙන් යළිත් වරක් හා අග්‍රාමාත්‍යවරයා පමණක් නොම ජනාධිපතිතුමා වෙනුවෙන්ද මේ අවස්ථාවේ ඒ කෘතවේදී ගෞරවය ස්තුතිය පුද කරනවා. ඔබතුමාගේ කාල පරිච්ඡේදය තුළ විශ්‍රාම යන අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේද ලේකම්තුමා හැටියට අපත් සමඟ කටයුතු කරමින් තිබෙනවා. ගරු කථානායකතුමනි, තා කෙටි කලකින් පාර්ලිමේන්තු කාර්ය පරිපාටි පිළිවෙත් පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත්තේ පළමු කොට ඔබ එක්වුණු අවස්ථාවල. ඒ වගේම සම්ප්‍රදායික ලෙස වැඩි දියුණු කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පොදුරාජ මණ්ඩලයේ සහ පොදුරාජ මණ්ඩලයේ ආයතන අන්තර්ජාතික පාර්ලිමේන්තු සභාව IPU CPU SAC ඒ වගේ පාර්ලිමේන්තු කලාපීය සංවිධාන හා සුවිශේෂ ආයතන සමග ඒ සම්බන්ධ ජාලාව ගොඩනගා ගැනීමටත් ශක්තිමත් කිරදීමටත් දායක වුණා. ඒ වගේම අපි ආඩම්බර වෙනවා අපේ මහලේකම්තුමාට අසම සම කෙනෙක් හැටියට අනිත් අය සම කටයුතු කිරීමට පුළුවන් හැකියාවට පත්වීම ශ්‍රී ලංකාවට ගෞරවයක්. ඒ තුළින් ලබාගත් ජයග්‍රහණ හා ගෞරවය ඔබට පමණක් නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුටයි හිමි වුණේ. ඒ නිසා අද දිනේ විශ්‍රාම යන අවස්ථාවේදී පොදුරාජ මණ්ඩලය සංගමයේ නියෝජිත රටවල පුහුණුව සඳහාද මං හිතන්නේ ඔබතුමා සුවිශේෂව ආරාධනයක් ලැබුවා. එය සෑම මහලේකම්වරෙක්ට ලැබෙන අවස්ථාවක් නෙමෙයි. ඔබතුමාගේ හැකියාව ඔබතුමාට දායාද කළ හැකි මඟ පෙන්වීම පිළිබඳ ඒ ගැඹුරු තත්ත්වය. පාර්ලිමේන්තු මහලේකම්වරයා හැටියට මං හිතනවා කථානායකවරු 7 දෙනෙකු සමග කටයුතු කරන්න ඔබතුමාට පුළුවන් වුණා. ආණ්ඩු ගණනාවක කථානායකවරු හැටියටයි මේ කථානායකතුමාලා පාර්ලිමේන්තුවට නායකත්වය දුන්නේ. ඒ නිසා ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්ති දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙනවා. නමුත් ඒ තුළ හෝ පාර්ලිමේන්තුට හිමි ගෞරවය ස්වාධීනත්වය සහ උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා බරපතල වගකීමක් ඉටු කරන්නට මහා ලේකම්වරයාට සිදුවෙනවා. එය අපි පසුගිය කාල පරිච්ඡේදය තුළ දැක තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගෞරවය පාර්ලිමේන්තුවට හිමි බලතලයන් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයට ඔබතුමාගේ නායකත්වය ගරු පාර්ලිමේන්තුවේ සෑම දෙනාටම ලබා දුන්නා. මන්ත්‍රීවරු හැටියට ඔබතුමා සමග වාද විවාද අපි ඇති වෙනවා. හැම දෙයකදීම සවන් දී කටයුතු කරන්න පුළුවන් වූ හැකියාව මං හිතන්නේ සුවිශේෂයි. මං සිහිපත් කරන එක සිද්ධියක් පාර්ලිමේන්තු අනුක්‍රම ව්‍යවස්ථාව යටතේ මගේ මිත්‍ර කිරියාල මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා. පාර්ලිමේන්තු එක්තරා අවස්ථාවකදී එකම ආසනයට මන්ත්‍රීවරු දෙන්නෙක් පත් කරා. පාර්ලිමේන්තු පත් කරපු අවස්ථාවේ ඔබතුමා මහලේකම්තුමා නෙමෙයි. එවකට හිටියේ සෑම් විජේසිංහ මහලේකම්තුමා. එතුමා එවකට හිට බලවතුන් සියලු දෙනාට කියා සිටියා දෙවැනි මන්ත්‍රීවරයෙක්ට ඉඩකඩ මේ පාර්ලිමේන්තුවේ නෑ කියලා. ඔහු ගෞරවාන්විත ඉල්ලාසී ගෙදර ගියායේ දෙවැනි මන්ත්‍රීවරයා. එසේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ආණ්ඩු ක්‍රමයන් ආරක්ෂා කොට පාර්ලිමේන්තුවේ ගෞරවයන් ආරක්ෂා කර දීමට ආපු සම්ප්‍රදායට ඔබතුමාද ඒ ආකාරයම කටයුතු කළ වග විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මොකද පසුගිය අවුරුදු 30කට වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුවේ අපි කටයුතු කරන්නටත් ඒ විවිධ අවස්ථාවලට මන්ත්‍රීවරු හැටියට අමාත්‍යවරු හැටියට විවිධ තනතුරු දරමින් අද දිනේ ඔබතුමාට එසේ සුභපතන්ට පුළුවන් වීම මම විශේෂයෙන් අගය කරනවා. පාර්ලිමේන්තුව මුහුණ දුන්නු බරපතල අභියෝග තිබුණා. කිරල්ලමතුමා කිව්වා දෝෂාභියෝගය ගැන, දෝෂාභියෝගය ගැන රසවත් නොවන සිද්ධි තිබුණා. මම සීපත් කරන්න යන්නේ නැහැ. එතමයි මමයි දෙන්නම දෝෂාභියෝගයට අස්සම් කරපු අය හැටියට එතුමාටත් මතකයි මටත් මතකයි. අන්න එතුමා අස්සම් කරේ නැහැ කියනවා. මං හිතුවා අස්සම් කරයි. මම මෙතෙක් කාලයක් හිතා විශ්වාස කරා අස්සම් කරා කියලා. නෝ ලෙට්ස් නොට් ගෙට් ඉන්ටු අ ඩිබේට් ඕවර්. ඉතින් මං හිතනවා ඒ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වය හොඳ ආකාර මතකයි. පාර්ලිමේන්තුවේ තිබුණු මරපතල අභියෝගයක් ඒ අවස්ථාවේදී. ඒ වගේම ඊට පස්සෙත් බරපතල අවස්ථාවල් ඇති වුණා. පාර්ලිමේන්තුවට පොලිසිය කැඳවන්න වුණ අවස්ථා තිබුණා. පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕන කම තිබුණා. ඒ අවස්ථාවලදී මහලේ කම්රය හැටියට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පැවැත්ම හා ස්වාධීනත්වය සම්බන්ධව මං හිතනවා ඔබතුමාට කටයුතු කරන්න පුළුවන් වුණු ඒ ශක්තිය හා ස්වාධීනත්වය පාර්ලිමේන්තුවටම ශක්තියක් බවට පත් වුණා. මේ වගේ ගැටුම්කාරී තත්ත්වයන් හරහා පාර්ලිමේන්තු කටයුතු කිරීමේදී ඒ සහයෝගය ලබා දීමට මා හිතනවා විශාල කැපවීමක් පාර්ලිමේන්තු නිලධාරීන් හා සේවක පිරිස් සමගද කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ නොමැති විශ්‍රාමගේ මන්ත්‍රීවරුන්ගේද අදහස් ඉදිරිපත් වෙන අවස්ථාවලටද සවන් දී කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපමණක් නොව සමාජයේ විවිධ ආයතන ඒ සඳහා සම්බන්ධ වීම එලෙස ගෞරවය පවත්වාගෙන යාමට පුළුවන් වීම අද කාල පරිච්ඡේදයේ හැටියට විශාල අභියෝගාත්මක තනතුරක් දරන්නට සිදු වෙනවා කියන දේ සඳහන් කරමින් ඔබතුමාගේ බිරිඳටත් මේ දරුවන් සියලු දෙනත් ඔබතුමා සමග බොහෝ විට මේ කාලය කැප කරන්නට ඇති ඔබතුමාට මේ රාජකාරී කරන්න සිදුවෙන අවස්ථාව. එසේ කරමින් ඒ ශක්තිය ලබා දුන්නාට සැක නැහැ. මම එක උදාහරණයක් මතක් කරනවා ගෞරවයෙන්. ඔබතුමා ලේකම්වරයා හැටියට කටයුතු කරා. මම සභාපතිවරයා හැටියට වාර දෙකක් පත් වුණු පාර්ලිමේන්තුවෙන් පත් කරපු මැතිවරණ නීති සංශෝධනය කිරීමේ විශේෂ කාරක සභාවේ මම සීපත් කරනවා. ඔබතුමා ලේකම්තුමා හැටියටත් මට සභාපතිතුමා හැටියටත් මුහුණ දෙන්නට සිදු වුණු දින 200ක පමණ වූ ඒ දීර්ඝ සභාවාරයන් පවත්වපු අවස්ථාවන් රටේ විවිධ තැන්වලින් විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා ඉදිරිපත් කිරීමෙන් අපි පළමුවරට මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඡන්ද නීතිය වෙනස් කරන්නට පුළුවන් නිර්දේශයන්ගෙන් සමන්විත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ලේකම්වරය හැටියට සේ මුල පිරමින් අලුත්ම සාකච්ඡාවකට ගමන් කරන්නට පුළුවන්කම පාර්ලිමේන්තුවට හා රටට ලබා දීමේ හවුල්කාරීත්වය දැරුවා. ඒ වගේම විශේෂ පාර්ලිමේන්තු කාරක සභා රාශියක වාර්තාවල් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඒ වාර්තාවල් ඇති කිරීම සඳහාද ඔබතුමා දායක වීමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් බාහිර සිටින විද්වතුන් විශාරදයන් විවිධ පර්යේෂකයන්ගේද දැනුම අවස්ථා වැඩි කර දෙන්නට ඒ වාර්තාවල් වලට ඔබතුමා ලේ මහලේකම්වරයා හැටියට ඒ කාරක සභාවල් මෙහෙවීමට උදව් වීමෙන් හැකියාව ඇති වුණයි කියන ටික සඳහන් කරමින් පාර්ලිමේන්තුවට පමණක් නොව ඔබතුමාට නිරෝගී සුවය චිර ජීවිත සහිත දිගු කලක් අපේ රටට සමාජයට සේවය කරන්නට මෙම තනතුරෙන් විශ්‍රාම ගියත් මේ රටේ ජනතාව හා ඒ ඇතිකර තිබෙන සම්බන්ධ ජාලාව කටයුතු කරාවි කියන ටික ඔබතුමාට පිටව යන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා හැටියට සඳහන් කරමින් සුභ පතනවා. ඒ සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියන. ඒ වගේම ගරු කථානායකතුමනි, අලුතෙන් මහා ලේකම් ධුරයට පත්ව තිබෙන කුෂානි සෝනදීර මහත්මියටද මා සුභ පතනවා. එම ධුරේ කටයුතු තම මහා ලේකම්වරු දීර්ඝ කාලීනව ඉටු කරා සේම පාර්ලිමේන්තුවටත් රටටත් ඉටු කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා. ස්තුතියි.
චමල් රාජපක්ෂ මහත්තයා. චමල්.
ස්තුතියි. ගරු කථානායකතුමනි, අවුරුදු 29ක පමණ සේවා කාලයකින් පසුව මේ මහලේකම්තුමා හැටියට හිටපු ධම්මික ප්‍රසනායක මැතිතුමා විශ්‍රාම යන අවස්ථාවේදී ඔහුගේ සේවය ඇගීම සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් මේ සභානායකතුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා අදහස් ප්‍රකාශ කරා. ඒ වගේම ලක්ෂ්මන් කිරියල් මැතිතුමා අදහස් ප්‍රකාශ කරා. ගරු අග්‍රාමාත්‍යතුමෝ මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරා. මම එතුමාලා සඳහන් කරපු කරුණු නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ නැතුව එයා සියලු දෙනාගේම අදහස් සමග එකතු වෙන. මම කථානායකවරයා හැටියට 2010 ඉඳන් 2015 දක්වා කාලය තුළ එතුමා සමග ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒහා ඇති වූ කරුණු පිළිබඳව පමණක් එතුමාට ගෞරවයක් හැටියට මම සඳහන් කරන්න කැමතියි. එතුමා පළමුවෙන්ම සහකාර ලේකම්තුමා හැටියට නියුක්ත පත් වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හිටියේ නිහාල් සෙනවිරත්න මැතිතුමා තමයි මහලේකම්තුමා. ඉන්පසුව එතුමාට අවස්ථාව ලැබුණා බර්ට්‍රම් තිත්තරවැල මැතිතුමා සමගත් කටයුතු කරන්න. ඉන්පසුව 2008 අයිතාන්නේ ඊපු සම්ප්‍රදාය අනුව කියනනම් එතුමා මේ තනතුරට පත් වෙන්නේ 2008. නමුත් පිටතින් ඒ තනතුර සඳහා කිතුලේ ඉතුල් පිට වාස්තය. ධම්නික කිතුල නම් දෙක වෙන්නේ. රොඩ මැත්තවා පත් වුණා. මම 2012 වෙනකම් ඒ තනතුර දැරි. 2012 ඊට පස්සේ යානි විජේසේකර මැතිනේ පළමුවෙනි කාන්තාව මලේකම් තනතුර දැරි. එතුමීලත් පසේ චිත්‍රගොඩ මැත්තුමා චිත්‍රගොඩ මැත්තුමා පස්ස 2012 තමයි ධම්මික දසනායක මැත්තුමා මේ තනතුරට පත් වුණේ. මේ තනතුරට පත් වෙන අවස්ථාවේදී මා කථානායකවර හැටියට බ්‍රේක් බලපෑම් නැත්නම් බාහිර ව තිබුණා පිටතින් කෙනෙකු ගෙනත් මේ තනතුරට පත් කරා. නමුත් මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී එය ඒ සම්ප්‍රදායට සුදුසු නැහැ. මෙතන පාර්ලිමේන්තු කටයුතු වලට කරන ලොකුම ගෞරවයක්. ඒ නිසා අපි මේ තනතුර දරපු ධම්මික දසනායක මැතිතුමාට ඒ තනතුර ලබා දෙන්න හැකියාව ඇති වුණා. ඒ අවස්ථාවේදී ඉද්දවෙල මැතිතුමා තමයි සාකාර ලේකම්තුමා හිටියේ. මම හිතන්නේ අපි එදාගත්ත තීරණය නිවැරදි. තාමත්ම දක්ෂ ලෙස කැපවීමේ නවංකව එතුමාගේ රාජකාරිය අපක්ෂපාතීව සිදු කළා. ඒක කටයුතු කරනකොට හැමතිස්සෙම මාලේකම්තුමා කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලයත් සමග අප සාකච්ඡා කරලා තීන්දුව තීරණ වලට එන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුව තියෙනවා. ඒ කටයුතු ඉතාමත්ම නිවැරදිව කරන්න අපට සහයෝගය ලබා දුන්නා. අපි 2012 එතුමා පත් වුණාට පස්සේ සාක් මෛදන කථානායක තුමාලා මන්ත්‍රීතුමාලාගේ සාක් රටවල් වල තියෙන සම්මේලනය අපි කොළඹ පැවැත්වුවා. මේ අවස්ථාවේදී එතුමා සහ ඒ කාර්ය මණ්ඩලය තාමත් මේ වුණා කමින් ඒ කටයුතු තාමත්ම සාර්ථකව සිදු කරා. ඒකෙන් අපට රටට පාර්ලිමේන්තුවේ ලැබුණු ගෞරවය ඉමා. මේ සඳහාත් අපි විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ තනතුර ලබාගෙන මම හිතන පළමු රැස්වීම. ඉන් පස්සේ විවිධ රටවලට විවිධ පුද රාජ්‍ය මණ්ඩලීය සමාජික රටවල් වලට අපට යන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවවලදී මම දැක්ක දෙයක් තමයි ඒ රටවල පාර්ලිමේන්තුවල ඉන්න පහලකම නැත්තම් ඒ තනතුර දරපු සියලු දෙනා තාමත් ලොකු ගෞරවයක් එතුමට තිබුණා. එතුමට බොහොම හොඳ මිත්‍රත්වයක් තිබුණා. ඒ නිසාම මේ සම්මේලන වලට ගියපු වෙලාවේ අපේ ශ්‍රී ලාංකික කණ්ඩායමට ලොකු පහසුකමක් නැත්නම් ගෞරවයක් නැත්නම් හොඳ පිළිගැනීමක් ඇති වෙන්නත් අවස්ථාව ලැබුණා. CPA-ගේ රාජ්‍ය මණ්ඩලීය මහලේකම්තුමා විලියම් ශ්‍රීජා මහත්තයා. එතුමත් මම හිතන්නේ ධම්මික දසනායක මහත්තයාට ඉතා ලොකු පැහැදීමක් ඒ වගේ කටයුතු පිළිබඳව තිබුණ බව සඳහන් කරන්න ඕන. ඒ සියලු දෙනා අපි 2012 ශ්‍රී ලංකා මේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මේලනය ලංකාවේ පවත්වන්නට යෝජනා වුණා. අපි එංගලන්තයට ගිය අවස්ථාවේදී එංගලන්තයේදී තමයි හි උපසභාපතිකම ලැබුණේ මේ රාජ්‍ය මණ්ඩලීය සම්මේලනේ. ඉතින් ඒ කටයුත්තේදී මම හිතන්නේ වෙනත් රටවල තිබුණ සම්මේලන වලට වඩා ලංකාවේ අපි 2012 පවත්වපු සම්මේලන ඉතාමත් සාර්ථකයි. ඒ වගේම විශාල සමාජිකයන් සමාජික රටවල් වල සහභාගීත්වය විශාල පිරිසක් විශාල මන්ත්‍රීවරු ඒට සම්බන්ධ අය මේ ලංකාවට පැමිණියා. තාමත් සාර්ථක සම්මේලනයක් පවත්වන්නට අපට හැකියාව ලැබුණා. ඒ සියලු කටයුතු සංවිධානය කිරීමේ වගකීම මහලේකම්තුමාටත් ඒ කාර්ය මණ්ඩලයටත් පැවහුණා. ඒ වෙලාවේදී ඉතාමත් මම හිතන්නේ කැපවීමෙන් අවංකව ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කම ලැබුණේ එතුමාලගේ කැපවීම සහ මගපෙන්වීමට නායකත්වය නිසා. මේ ගෞරවය අපේ රටට විශාල වශයෙන් ලැබුණ බව මෙයලා සඳහන් කරන්න ඕන. ඉන්පසුව මට මතකයි මෙහි ආපු කණ්ඩායම් විවිධ මත දරන අවස්ථාවකදී පැමිණියේ. සමහර කණ්ඩායම් වලට විශේෂයෙන්ම කැනඩා වගේ රටවල් වලින් පැමිණි නියෝජිත පිරිස් වලට යන්න ඕන වුණා උතුරට. මම හිතන අපි ඒකත් සංවිධානය කළා දුන්නා. ඊට පස්සේ දකුණට ගියා. මේ අයගේ ප්‍රසාදයේ ඉන්පස්සේ ලැබුණා මට මතකයි. ඊට පස්සේ අපි ගියා කැනඩාවට. කැනඩාවට ගියපු වෙලාවේ ඒ කරු කතානායක තුමනි ඒ පාර්ලිමේන්තුවේ එදා ලංකාවට පැමිණි සියලුම මන්ත්‍රීවරු අපි දැක්ක ගමන්ම ඇවිල්ලා කතා කරලා සුහදව පිළි අරගෙන කටයුතු කරා. ඉතින් ඒ සියලුම දේවල් වලට පුළුවන්කම ලැබුණේ තියෙන සම්බන්ධය බැඳීම සහ අපි එදා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඒ සම්මේලනය ඉතා සාර්ථක කරපු නිසා. මම හිතා මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ ඒ වෙලාවේ සම්මේලනයේ පුද රාජ්‍ය මණ්ඩලයේ සම්මේලනය සාර්ථක කර ගැනීමට එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, ඒ වගේම එදා හිටපු අගමැතිතුමා, ඒ වගේම එදා හිටපු විපක්ෂ නායකතුමා, අද ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා අපට ලොකු සහයෝගයක් දුන්නේ, වගේම උපදෙස් දුන්නා. මම හිතන්නේ එදා විපක්ෂ නායකතුමා එක උපදේශයක් දුන්නා මේ සම්මේලනයේදී අපට කරන්න. මම හිතන්නේ අපි ඒක ඉටු කරා. ඒකෙන් වඩාත් ඒ සහෝදරත්වය අපට ඇති කරගන්න පුළුවන් වුණා. මොකද ආපු දවසේ ඉඳන් සංග්‍රහ කළා. ඉතාමත් සංග්‍රහ වලින් කිසිම අඩුවක් තිබුණ නැහැ ගරු කතානායක තිබුණේ. ඒකෙන්ම අපේ හිත දිනා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ වගේ මම හිතන්නේ කියුබා රටට එහෙම ගියා. කියුබාවෙත් අපි ගියා. ඉක්ල දෝරුත්කේ යන වෙලාවේ IPU එකකට ඒ වෙලාවේ තමයි මමත් දැනගත්තේ මේ ඉක්ල දෝරු තමයි ලෝකේ මැද මැද පද්‍යෂ්ඨා මැද හැටියට බලනකොට එයාලා ගෙනල්ල පෙන්නවා එක මැද රටේ මැද මේ ඉතින් ඒ වගේ අපි මේ පැත්තෙන් නිවසීලන්තය කිය කතානායක වරුන්ගේ සම්මේලනයකට ඊට එහා තිබිච්ච රටක් තිබන තව ටොංගා රටට තාමත්ම තරබාරු පිරිසින්නේ එකත් හොඳ ලොකු අත්දැකීමක් ඒ ඇත්තමට කතානායකටමත් මේ විතරයි එතුමගේ නොවනත් ඊට වඩාට රටේ හැම වෙලාවෙම ඒවයි ඒවත් ලොකු අත්දැකීම් අපි මේ ඉන්නකොට සමාජික රටවල් වල යන්ට ඒ වගේ මේ හැම එකදීම හිතන්නේ අපේ දහිතපු මාලේකම්තුමා කොටියුත්තක් කරා ඒ වගේම අපේ සම්ප්‍රදාය මාලේකම්තුමා පත් වෙන ගමන් 2012 දී සහකාර ලේකම්තුමාගේ අභාර්තුවක් ආවා නිල් ඉද්දවෙල මහතා ඉහළට යනකොට එතෙන්දී අපට ප්‍රශ්නයක් ආවා සම්ප්‍රදායනුකූලව අර නීතිපතිදී පාර්ලිමේන්තුවේ නැත්තම් මේ හිංහාපත් වෙන එකද එහෙම නැත්තම් ඒ සුදුසුකම් ලැබලා මෙහි අත්දැකීම් තියෙන නිලධාරියෙක් පත් කරගන්නවද කියන ප්‍රශ්නය. එතකොට මේ සේවක පිරිසල ඉල්ලීමත් ඒ සියලු දෙනාටම හැමකම් දීලා අපට වර්තමාන මහලේකම්තුමිය මේ පාර්ලිමේන්තුවේ වැඩ කරපු කෙනෙක් සියලුම අධ්‍යාපන සුදුසුකම් ලැබපු කෙනෙක් පත් කර ගැනීමටත් පුළුවන්කම ලැබුණා මේ පාර්ලිමේන්තුවේ සේවය කරන අදාළ සුදුසුකම් ලැබපු අයටත් යම්කිසි ඉහළම තනතුරකට එන්න අවස්ථාව ඇති කරන්න. මම හිතන්නේ ඒක තමයි අද එතුමිය ධම්මික දසනායක මැතිතුමාගෙන් පසුව ඒ තනතුර බොවන්නේ. අපි එතුමියටත් මේ අවස්ථාව ඉසුරුපතනවා. අපි මම හිතන්නේ ධම්මික දසනායක මැතිතුමා ගැන සඳහන් කරනවා නම් හැම කෙනෙක් සමගම පාර්ලිමේන්තුවේ සියලුම විපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග එයාට අවශ්‍ය වෙලාවේදී ඉල්ලන නැත්නම් අහන උපදේශවලට නිවැරදිව උපදෙස් දෙමින් පක්ෂපාතව කටයුතු කරගෙන ඔබට අපි විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. නමුත් අපිට මේ වෙලාවේදී ශිරාණි බණ්ඩාරනායක මැතිතුමා ගැන කතා කර මැතිනිය ගැන ඒ වගේම මේ පාර්ලිමේන්තුව ඉටිපන්දන් එළියනොත් කටයුතු කරන්න හැකුණා එතුමගේ කාලෙදී. මොකද මේ ගම්වතුර ගලලා මේ පාර්ලිමේන්තුවේ පහළ මාලයේ මම හිතන අඩි 3ක් විතර වතුරෙන් යට වෙලා තියෙන වෙලාවේ කතානායක නිලිනිවාස ඉඳලා මම මේ පාර්ලිමේන්තුව ආයේ බෝට්ටුවකින් කර කතා කරා හිතුවා. ඉතින් ඒ වෙලාවෙත් පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක්. ඒ නිසා පාර්ලිමේන්තුව කල් දැමීමට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කල් දාන්න අවශ්‍යයි කියන උපදේශ ලැබිච්ච නිසා අපට එදා විපක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් රාමි ට්‍රක් එක මෙහාට ගෙන්නන්න සිදු වුණා. ඊට පස්සේ එළිය නැහැ. විදුලිය නැහැ. ඉටිපන්දම් එළියෙන් රැස් වෙලා තමයි පාර්ලිමේන්තුව කල් දැමීමට සිදු වුණේ. ඒකත් ඉතින් මම හිතන්නේ විශේෂ දෙයක්. එළගෙම ඒ වගේම තවත් විශේෂ වූ කරුණක් තමයි මේ පාර්ලිමේන්තුවේ මම දන්නා එතුමා 94 මේ සේවයට බැඳෙනකොට ඇයි පාර්ලිමේන්තුවට එන්න තීරණය කරගෙන. මොකද ඊට මම 89 පාර්ලිමේන්තුවටපත් උනේ. ඒ කාලේ වෙනකොට රටේ එක පැත්තක උතුරේ මහා යුද්ධයක්. දකුණේ ත්‍රස්තවාදය. මේ අහිංසක මිනිස්සු ඝාතනය කරපු යුගයක්. මේ පාර්ලිමේන්තුව ඇතුලේදී කමිටු කාමරයක කමිටු රූම් එකක කීර්ති අබේවික්‍රම මාතර දිස්ත්‍රික්කයේ අපි ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කීර්ති අබේවික්‍රම ඇත්තුමා බෝම්බ ගහලා මේකදී එතුමා අභාප්‍රාප්ත වුණා. ඒ වගේම එදා හිටපු ඇමතුමේ ලලිත් ඇතුළත් මුදලි ඇමතුමා එතුමාට තුවාල වුණා. තාමත් ඉතින් එහෙම අත්දැකීමක් තියෙන වෙලාවේ එතුමා තීරණය කරපු එක 94 පාර්ලිමේන්තු සේවයට එන්න මම හිතන්නේ ඒකත් ලොකු දෙයක්. නැත්තම් මේකට කාරුවක්වත් එන්නේ නැහැ මේ වෙනි දිනකට. අද මේ අත්දැකීම් එක්ක ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ගැන ියල්ල මැත්තුමා කතා කරා. ඒ වෙලාවේ මම හිතන්නේ අපට කතානායකවරයා හැටියට දසනායක මැත්තුමා සහ කාර්ය මණ්ඩලය තාමත්ම ඉවසීමෙන් නිවැරදි උපදේශ අපට ලබා දුන්නා. මොකද මේකේ අත්දැකීමක් තිබුණා. පළමුවෙන්ම එදා හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මැත්තුමා විරුද්ධව දෝෂ අභියෝගයක් ගෙනාවා. දෝෂ අභියෝගයක් ගෙනල්ල මේ පාර්ලිමේන්තුවේ විවාද කරා. ඒ අවස්ථාවේදී එතුමාට සලකපු ආකාරය. අර ගේට්ටුව ගාව බස්සලා බස් එකේ ගෙනල්ලා මේ අර කොහෙද පුටුවක් එහෙම දීලා ඉන්නක ඉඳලා තාමත්ම නරක විදියට එතුමාට සලකලා තිබුණා. නමුත් ඒ අත්දැකීම් ඒ සිදුවීම් අපට මාලේකම්තුමා දැනුම් දුන්න නිසා අපට ශිරාණි බණ්ඩාරනායක මතුවා. ඒ දෝෂාභියෝග අවස්ථාවේදී මෙහාට පැමිණීම ඉතාමත් ගෞරවාන්විතයි. එතුමීට සලකන්නත් කටයුතු කරන්න අපට උපදෙස් දුන්නේ එදා හිටපු මාලේකම්තුමා. ඉතින් ඒවත් අපේ මේ කාලය තුළ අපට දැකි ලැබිච්ච හොඳ අත්දැකීම්. මේ සියලු දේ කටයුතු සමගම එතුමාගෙන් මේ කාලය තුළ අපි ඉතාමත් කිට්ටුවෙන් අපට ඇසුරු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම නිවැරදිව අපට කටයුතු කරන්න විශේෂයෙන්ම කතානායකවරයෙක් හැටියට කටයුතු කිරීමේදී උපදෙස් ලබා දුන්නා. ඒ නිසා අපිට ගෞරවාන්විත මටත් ඒ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එතුමාගෙන් ඒ කටයුතු සියල්ලමට අපේ නියෝජ්‍ය කතානායකතුමා හිටියේ දැන් ඔබතුමා විපක්ෂ නම් කෑ ගැහුවට මේ අපි විශක් පරිපැත්තුවා. එතුමා තමයි නියෝජ්‍ය කතානායකතුමා අපේ මේ චන්දිම විරක්පුරි මහත්තුමා සම්මේලනය පවත්වන වෙලාවෙත් 2012 එතුමාගෙන් ලැබිච්ච අපට ලැබිච්ච සහයෝගය ගැනත් ඒකත් අගයන්න ඕනේ මේ වෙලාවේ ඔබතුමා විශේෂයෙන්. ඉතින් හොඳයි අපි ඔක්කොමත් එක්ක කටයුතු කරලා අපි ඉතින් අපේ දැන් විශ්‍රාමගෙන යනකොට අපිට බොහොම ලොකු කනගාටුවකුත් තියෙනවා දැනෙනවා. මොකද අපිට ඒකට වැඩ කළා උදේ අවස මේක දැකලා දැන් ඔබතුමා ශ්‍රාලය ඉතින් මේක ඇන්ඩත් ඕන දැන් පස්සේ. මේ නිසා අපි ඔබට ඒ විශ්‍රාම කාලය ජීවිතේ ඉතාමත්ම සාර්ථකව සතුටින් සැනසීමෙන් කටයුතු කරන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා. අපි මේ ඇගීම හිතන්නේ ඔබතුමාගේ බිරිඳ දරුවන් ප්‍රඥාතීන් විශේෂ ගැලවි ඉන්නවා ඒ අයටත් ඉතින් මේ දැනුම් දෙන්න අපි දැනුම් දෙමින් ඔබතුමාට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකතුමා.
ගරු කතානායකතුමනි, ඉතාමත් වැදගත් ඒ වගේම අපේ විය යුතු යුතුකමක් ඉෂ්ට වෙන දවසක් හැටියට තමයි මා දකින්නේ අද දවස. හේතුව මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අවුරුදු 30කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කළා. විශ්‍රාම යන අපේ ධම්මික දසනායක මැතිතුමාට සුබ පැතුම් එක් කරන්න අවස්ථාව ලැබීම මා මගේ ජීවිතයේ ඉතාමත් භාග්‍යමත් දවසක් හැටියට දකින. විශ්‍රාම යන හින්දා නෙවෙයි, එතුමා වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්න අවස්ථාව ලැබිච්ච එක ගැන. හේතුව ගරු කතානායකතුමනි, මම නවකයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුරේ සේවය කරන්න ලැබුණාම ඒ සේවා කරන වෙලාවේ අපිට තිබිච්ච අභියෝගය තමයි මේ පාර්ලිමේන්තුව ගත්තොත් ලංකාවේ සමස්ත ලංකාවේම ඉන්න මහජන නියෝජිතයෝ එකතු වෙච්ච තැනක්. ඒ මහජන නියෝජිතයෝ විවිධයි. ඒ වගේම රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙච්ච කණ්ඩායම. ඒ වගේම තමයි එයාගේ හැසිරීම් විවිධාකාරයි. සමහරලාට අර අපි ගමේ කතාවට කියන්නේ ලංකාවේ ඉන්න සමහරලාට ඉහෙළම මේ කියන්නේ හැම අතින්ම සන්නද්ධ වෙච්ච නීතියෙන්ද අනිත් දේවල් වලින්ද හැම අතින්ම සන්නද්ධ වෙච්ච පිරිසක්. ඒ අය ඔක්කොම එකතු වෙලා අදහස් උමාරු කරගන්න තැන. ඒ අදහස් අතර ඒ විවිධ ගැටීම් හැලහැප්පීම් අනන්ත අප්‍රමාණ සිද්ධ වෙනවා. දැන් බැලුවම නම් අපේ පාර්ලිමේන්තුව ඉතාමත් නිහඬයි. හැබැයි මේ පාර්ලිමේන්තුව සමහර වෙලාවට ඇවිලෙනකොට මහා ගිනි ගොඩක් වගේ. එතකොට මූලාසනයේ වැඩ කරනකොට හිතට ගතට දැනෙන දේ අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට තියෙන පොඩි හයියක් එකක් තමයි මහලේකම්තුමා යටින් ඉඳගෙන ඒ ලේකම් කාර්ය මණ්ඩලයේ අනිත් දෙදෙනා සමග දෙන ශක්තිය අපිට නිකන් අර ඉඩෝරේට එන වැහි පොදක් වගේ. හරිම සිසිලයි ඒක. එතකොට ඒ වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ගැන දැනුම ඒ අත්දැකීම් සියල්ලම තියෙන කෙනෙක්ගේ රැකවරණය ලැබෙනකොට මූලාසනේ වැඩ කරන්න හරි ලේසි. අපි බය නැහැ එතකොට. 225 224 දෙනාම මොන දැඟලිවිලි දැඟලුවත් අපිට ඒ දැඟලිල්ල මෙල්ල කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ හයිය ලැබෙන්නේ මහලේකම්වරයා. මේ ඇතුළු ඒ අපේ ලේකම්තුමාලා දෙන සහයෝගය නිසා. මා අත්දැකීමෙන් මේ කාල පරිච්ඡේදයක දැකලා තියෙනවා. එතෙන්දී මටත් පැහැදිලිවම ගුරුවරයෙක් හා සමානයි අපේ හිටපු මහලේකම්තුමා. මම මේ පාර්ලිමේන්තුවට එනකොට අපි දැනගෙන ආපු දේවල් ඉතාමත් බොහෝ අඩුවෙන් තිබුණා. අපේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ දැනුම ඒ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලියන් ගැන අපිට දැනගන්න ලැබිච්ච දේ අනන්ත අප්‍රමාණයි. ඒක මහා අසල අත්දැකීම් තියෙන මේ පාර්ලිමේන්තුවේ ගැන හොඳට අධ්‍යයනය කරපු මේ පාර්ලිමේන්තුවට ගෞරව කරන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුණම ඒක ඉතාමත් විශිෂ්ටයි. මා හිතනවා මම ඒ අත්දැකීම ලැබුවා කියලා. ඒ නිසා මටත් නායකයෙක් හැටියට මේ කටයුතු කරන්න ලැබුණම ඉතාමත් ඉහලින් ඒ කටයුතු කරන්න මට හයියක් හැටියට ඔබතුමාගේ සේවය ඒ ලැබල දීපු දැනුම ඉතාමත් ඉහලින් තිබුණා කියලා මම මේ මොහොතේ ඔබට සඳහන් කරන්න කැමතියි. මම ඔබත් එක්ක නිතර කතා කරනවා සමල්ලාට එන්න තියෙන දේවල් වෙන දේවල් බොහෝ දේවල් කතා කරන ඒ දේවල් කතා කරලා අපි සන්නද්ධ වෙලා එනවා ගොඩක් වෙලාව. ඒ නිසාම ඒ කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි අපේ මහලේකම්තුමා මන් දාන මේ පාර්ලිමේන්තුවේ සේවය කරන්නේ බොහොම ගෞරවන්විතව. ඒ වගේම තමයි සමස්ත රටේම මේ රටේ තියෙන උත්තරීතරම තැන මෙතන. ඒ නිසා සමහරලාට වෙන තැන්වල තියෙන දේවල් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විදිහට වැඩ කරනවා කියන්නේ ජීවිතයේ ඔබ ලැබපු ඉතාමත් වාසනාවන්තයි. ඒ වගේම තමයි පෙර ආත්මේ කරන ලද පින්වල මහිමයෙන් තමයි මේ මහලේකම්කමේ වැඩ කරන්න හම්බුනේ. මම ඒ විශ්වාස කරන්නේ දැන් රටේ ඕන තරම් ආයතන තියෙනවා. ඒ ආයතන වලට ගියාම සමහරලාට උසාවියට ගියත් උසාවිය ඕන තරම් තියෙනවා. මහා අධිකරණ තියෙනවා, ඇපිල් උසාවිය තියෙනවා, දිසා අධිකරණ තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන පාර්ලිමේන්තුව එකයි. ඒ නිසා තමයි මේක උත්තරීතර තැන. රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න තැන. ඒ නිසා මෙතන සේවය කරන්න ලැබීමත් පෙරාත්මේ කරන ලද පින්වල මහිමයෙන් තමයි මා විශ්වාස කරන්නේ මහලේකම්තුමනි මෙතන සේවය කරන්න ලැබෙන්නේ. ඒ නිසා ඔබ පෙරාත්මේ බොහෝ පින් කරපු නිසා අවුරුදු 29ක් පැණි දිග කාලයක් මේ පාර්ලිමේන්තුවේ සේවය කරන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ නිසා මේ රටේ මේ අවුරුදු 29 තුළ මේ රටේ හදපු නීති ඒ හැම එකකටම මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු හැම දෙයකටම ඔබතුමා දායක වෙලා තියෙනවා. ඒ දායක වීම නිසා රටේ ඔය අද කතා කරන පාර්ලිමේන්තුවට ගරහන අවුරුදු 70 ගානක් තිස්සේ කිසි දෙයක් නොකරා කියලා මහා චෝදනාවල් එකතු කරන එයාට දෙන්න තියෙන පණිවුඩය තමයි මේ 29 අවුරුද්දක් තුළ ඔබතුමා කරන සේවය වගේ මේ පාර්ලිමේන්තුවට මොනතරම් නීති සම්මත කළා කියලා. මොනතරම් සමාජයට රටට මේ නීතිගරුක වෙන්න මේ සමාජයේ මේ ගොඩක් දේවල් කරන්න මේ පාර්ලිමේන්තුව ඕන තරම් තීන්දු අරන් තියෙනවා. ඉතාමත් ඉහළම තීන්දුව. ඒ හැම එකටම ඔබතුමාට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේවා වෙන කොහෙවත් ගිහිලා දායක වෙන්න බෑ. මෙතනම වැඩ කරනවා. ඒ නිසා තමයි මේකේ තියෙන උත්තරීතභාවය රැඳිලා තියෙන්නේ. ඉතින් මා විශ්වාස කරනවා අපේ මහලේකම්තුමා ඒ කාර්යභාරය ඉතාමත් ඉහළින් කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඔබේ ජීවිත කාලය තුළ අපි දන්නවා මහා අරගල විවිධ හැලැප්පීම් ගොඩාක් ආපු කාල පරිච්ඡේදයක ඔබට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් ඔය දින 52 ආණ්ඩුව අපි අහලා තියෙනවා. ඊට පස්සේ දේශාභියෝගය ගැන අපි අහලා තියෙනවා. ඊට පස්සේ කවදාවත් නැති කොරෝනා වසංගතයක් ආවා. මුඛවාඩම් බැඳගෙන එකිනෙක අඳුරන්න බැරුව හැබැයි අපි වෙලාවට වැඩ කරනවා. පාර්ලිමේන්තුව රැස් වෙනවා. අපේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා කිව්වාගේ ට්‍රැක්ටරෙන් හැරි ඇවිල්ලා හෙලිකොප්ටරෙන් හැරි ඇවිල්ලා පන්දම් හැරි පත්තු කරන් ඇවිල්ලා අපි මේ වැඩේ කරන්න ඕන. ඉතින් ඔබතුමත් ඒ අභියෝගේ බාරගෙන කොරෝනා වසංගතය ආම ලෝකේ බොහෝ රටවල් විවිධ විදියට සංවිධානය වුණා. අපිත් සංවිධානය වෙලා මේ පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම අකුරක් නැර අඩුවක් නොවි ඒ හැම දෙයක්ම කරන්න ඔබතුමා විශාල උත්සාහයක් ගත්තේ පරිපාලනය වශයෙන් ගන්න තීන්දුව. අපි දන්නවා ඉතාමත් අභියෝගාත්මකයි. සමහරලාට අපිට තනියෙන් මේ කරන්න පුළුවන් කමක් නැහැ. මේ හැමෝගෙම සහයෝගය ගන්න ඕනේ. ඒ සහයෝගය ගන්නත් ඒ හැම කෙනාගේම විශ්වාසය දිනාගත්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඔබතුමා ඒ විශ්වාසය දිනාගෙන කටයුතු කරා. ඒ නිසා පුළුවන්කම ලැබුණා ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න. ඒ වගේම මේ පාර්ලිමේන්තු කාල පරිච්ඡේදයේ දැන් කොරෝනා වසංගතය ආවම අපි දැක්ක සමහරලාට පහළ තියෙන අපේ කමිටුවල හැම නැත්තම් බිස්නස් කමිටියේ අපි සමහරලාට පක්ෂනායක එකතු වෙලා තීන්දු ගන්න. සමහරලාට ඉතාමත් අසීරු තීන්දු. දැන් මට මතකයි දැන් පහුගිය දවසක අපි තීන්දුවක් ගන්න IMF විවාදේ පරිවර්තන බාසතුනේම පරිවර්තනය ඉල්ලලා. දැන් අපි හිතන් ඉන්නෝ නෑ ඕන්නේ නෑ මේ අර කෙටි සාරාංශය විතරක් කිව්වම ඇති කියලා. හැබැයි සමාජලට අපි කියන දේ අපේ පක්ෂනායකව පිළිගන්නේ නැහැ. එතකොට ඒ වගේ ජාත්‍යන්තර ගිවිසුම සිංහලට හැරෙනකොට ඒකේ ඉස්පිලි පාපිලි ආයි ඒ අදාළ ආයතනයත් එක්ක කතා කරලා හරි අමාරුයි ගන්න. හැබැයි ඉල්ලනවා ඊළඟ පාර්ලිමේන්තු දවසට බාසත් තුනින්ම මේක නීත්‍යානුකූල ලියවිල්ලක් එන්නත් ඕනේ. සමාජලට අද රටේ පත්තර නැහැ කොළ නැහැ කිය කිය විවිධ ප්‍රශ්න. එතකොට අපි මේ පාර්ලිමේන්තුවේට ඒක ඉදිරිපත් කරන විශාල අභියෝගයක්. හැබැයි ඔබතුමාට මේ සියල්ල දේවල් කළමනාකරණය කරගෙන ඒ සියලු දෙනාගේ සහයෝගයෙන් ඒ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවල ඒ අභියෝග වලට හැම දෙයකටම මුහුණ දෙන්න ඔබතුමාට අවස්ථාව ලැබුණේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු කාර්යභාරයේ කිසි අඩුවක් නොවෙන්න මේ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ වගේම තමයි මම දැක්ක ඔබතුමාගේ පාලන කාලය තුළ ඔය දින 52 දේශාභියෝගය ඒ වගේම මේ කතානා ජනාධිපතිවරයෙකුත් පාර්ලිමේන්තුවෙන් පත් කරගන්න ඡන්දයකට නායකත්වය දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ මමත් නියෝජ කතානායක වෙනකොට මම හිතන්නේ අවුරුදු දෙකට තුන්වරක් නියෝජ කතානායක ඡන්දෙ දීපු ඡන්දයක් පත් වුණා. ඒකට මම ඔබතුමාට දායක වෙනවා. මමත් ඒකේ ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ වගේ මහා අභියෝගාත්මක හැම විටම මම හිතන්නේ වැඩ කරපු මහලේකම්වරු 6 දෙනාගෙන් ඔබතුමාගේ කාලය තමයි සිදුවීම් ගත්තොත් බරපතල ක්‍රියාවලියක් ගත්තොත් ගොඩක් දේවල් සිද්ධ වෙච්ච කාල පරිච්ඡේදය මේයි කියලා මම විශ්වාස කරනවා ඔබතුමාගේ කාල පරිච්ඡේදය කියලා. ඒ නිසා එහෙම ඒ දැබිච්ච අද්දකින් මම හිතන්නේ අනාගත අපේ පාර්ලිමේන්තු දිවියට මහා ආභරණයක් වෙයි. ඒ කියන්නේ ඔබතුමා ඉච්චර වටිනවා අපිට. ඔබතුමා ගෙදර හිටියට අර අවුරුදු 100ක් වෙනපු ගෘහභාණ්ඩ වගේ ඉච්චර පරණ වෙන්න වටිනව සමහර දේවල්. ඒ වගේම තමයි ඔබතුමා මේ ජීවිත කාලය තුළ ඒ ගොඩනගාගත්තු අත්දැකීම් මේව ඔක්කොම රැඳිලා තියෙන මේ ඔලු ගැඩිය ඇතුලේ. ඔබතුමාට තව අවුරුදු ගාණක් යනකම් මේ රටේ මේ පාර්ලිමේන්තුවට ඒ සේවාවන් ලබා දෙන්න පුළුවන්. මා විශ්වාස කරන ඔබතුමා ඉතාමත් බොහොම කැපවීමෙන් උනන්දුවෙන් ඒ කටයුතු කරනවා කියලා. දැන් මම අහලා තියෙනවා අතීතයේ ඉසිරුව ඔය පාර්සර අතීතයේ ඍෂිවරයෝ කියලා තියෙනවා ජීවිතේ කොටස් කළා තියෙනවා 4 විදියකට. ඒ කියන්නේ මේ විශ්‍රාම වයස 4 විදියකට හදලා තියෙනවා. එකක් තමයි දින දර්ශන අනුව වයස. දැන් ඔබතුමාට ඒක හරියට හරි ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකම් බැලුවා 60යි මේ 23 වෙනිදා උපන්දිනය තිබුණේ. ඔබතුමාගේ උපන්දිනය වෙනකොට 60යි. හරි. එදාට දැන් පෙන්ෂන් යන්න ඕම වුණා. ඉතින් දැන් ගියා. ඒක සාමාන්‍ය ක්‍රියාවලිය. ඊට පස්සේ නමුත් ඔබ විශ්‍රාම ගියාට කායික වශයෙන් බැලුවම කිසිම දුර්වලකමක් පේන්නේ නැහැ. මම නම් දැකලා නැහැ කොණ්ඩේවත් දවසක්වත් මේ නිකන් අවුල් වෙලා ආවත් තියෙනවා. හොඳ අපේ චමල්රාජපක්ෂ ඇමතුමාගේ හොඳට පීරලා මේ තියෙන දේ හරියට තියාගෙන ඉන්නේ. ඒ නිසා කායික වශයෙන් කිසිම වයසක් පේන්නේ නැහැ. එහෙම වයසට ගිහිවා පේන්නේ. ඊට පස්සේ මානසික වශයෙන් තව සමහරු ඉන්නෝ එන්න ඒ කාලේ වෙනකොට මානසික වශයෙන් නිකම්ම වයසට ගිහිල්ලා. එහෙම එහෙම වයසක් මේ මානසික වශයෙන් උඩරිම වයසට ගිහිල්ලා හරිම දුර්වල වෙලා. එහෙම පේන්නේත් නැහැ ඔබතුමාගේ බැලුවා. එහෙම කිසිම දෙයක් වෙන්නේ බොහොම සරලව ඉන්න කෙනෙක් hina වෙලා එහෙම ඉන්න කෙනෙක්. එතකොට ඊළඟට සමාජීය වශයෙන් මේ රටේ සමාජයට කරන්න තියෙන යුතුකම් අවුරුදු 60 වෙලත් දශමයක්වත් කළා නැහැ සමහර. ඔය නිකම්ම Tamanටම තමයි කරගෙන තියෙන්නේ. රටට සමාජයට කිසි දෙයක් කළා නැහැ. හැබැයි ඔබතුමා මේ රට ජාතියට විශාල සේවාවක් කරපු කෙනෙක්. එතකොට ඔබතුමා පෙන්ෂන් යන ඕන කෙනෙක් නෙවෙයි. මේ කියන කාරණා ඔක්කොම ඔබතුමාගේ ළඟ තියෙනවා. එහෙම වයසක් පේන්නේත් නැහැ, කායිකවත් පේන්නේ නැහැ, මානසිකවත් පේන්නේ නැහැ, කිසි දෙයකින් පේන්නේ. හැබැයි එකම දේ තමයි සමහර වෙලාවට මේ රටේ අරගලේ තිබුණ නැත්තම් ඔබතුමා තාමත් අපේ මහලේක. අරගලේ නිසා තමයි 65 දක්වා තිබිච්ච එක මේ 60 දක්වා අඩු වුණේ. දැන් අද මේ රටේ ගොඩාක් අය පෙන්ෂන් ගියේ 60න්, අරගලයේ නිසා ආපු එක අරගලයේ පැතිකඩක් හැටියට දැනගෙන වර්තමානයේ ජනාධිපතිතුමා ඒක වෙනස් කළා. අපේ කලින් හිටපු කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව වෙනස් කළා. දැන් අලුත් ක්‍රියාවලියකට ගියාම මේ වෙනස ඇති වුණා. ඉතින් එහෙම නොවුණා නම් සමහර වෙලාවට මේ පාර්ලිමේන්තු නිල කාලෙත් අවසන් කළ ඊළඟ පාර්ලිමේන්තු නිල කාලෙත් ඔබතුමාට සේවය ලබා දෙන්න පුළුවන්කම තිබුණා. කෙසේ නමුත් රටේ ඇතිවෙච්ච මේ නීතියත් එක්ක ඔබතුමාට විශ්‍රාම යන්න අවස්ථාව ලැබුණා. මා විශ්වාස කරනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ගෞරව තියෙන කෙනෙක් නිසා අපිට ඔබතුමාගේ සේවය ඉතාමත් ඉහළින් වටිනවා. ඒ වගේම ඉදිරි කාලෙත් ඔබතුමා විශ්‍රාම ගියත් මේ පාර්ලිමේන්තුවේ ඒ සේවාව ලබා දෙන්න. ඒ වගේම ඔබේ විශ්‍රාම ජීවිතය ඉතාමත් සාර්ථකව ඔබතුමා බලාපොරොත්තු වෙන විදියටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාගේ මැතිනියට, දරුවන්ට, ඒ සියලු දෙනාටම අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා වගේ මහලේකම්වරයෙක්ගේ සෙවණ අපි දන්න ඔබතුමාගේ බිරිඳ ඉතාමත් ඉහලින් ඔබතුමාට ලොකු සහයෝගයක් දීපු කෙනෙක්. අපි දන්නව නිතර දෙවේලේ අපිත් එක්ක සාකච්ඡා කළ හැම දෙයකදී මේ ශක්තිය දීපු කෙනෙක්. එතුමියත් ඔබතුමාත් එක්කම යනවා මේ ගමන. ඒ නිසා එතුමිය ඇතුළු දරුවන්ට සියලු දෙනාට මගේ සුබ පැතුම් කරමින් මානියට එනවා. බොහොම ස්තුතියි.
දැනට කරුණා සිනා.
ගරු කථානායකතුමනි, ධම්මික දසනායක මහලේකම්තුමා, වසර ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ සේවය කරලා විශ්‍රාම යන මොහොතේ එතුමා පිළිබඳව වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න මට ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ රට ඉතිහාසයේ අතිශයින්ම තීරණාත්මක දශක දෙකක් තුළ එතුමා අතිරේක මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ මහලේකම් තනතුරු හොබවමින් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරපු බව අපි දැක්කා. ඒ කාල සීමාව තුළ කථානායකතුමනි අපි රටක් හැටියටත්, රටේ උත්තරීතර ආයතනය හැටියට පාර්ලිමේන්තුවේ හැටියටත් අවස්ථා ගණනාවක නොයෙක් සිදුවීම් දිහා බලන් හිටියා. ඔබතුමාට මතකයි සුනාමි ව්‍යසනේ. ඒ වගේම දශක තුනක මහා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවල් වලට අපි රට හැටියටත් පාර්ලිමේන්තුව හැටියටත් මුහුණ දුන්නා. ඒ වගේම යුද්ධයේ නිමාව, යුද ජයග්‍රහණය අපි මේ සභාවේ ඉඳගෙන බලන් හිටියා. ඒ වගේම පාස්කු ප්‍රහාරය වගේ දේවල් සිද්ධ වුණා මේ කාලය තුල. කොරෝනා ව්‍යසනයට රටම මුහුණ දෙද්දී පාර්ලිමේන්තුව හැමදාම රැස් වෙවි ඒ අමාරු අවස්ථාවල් වලට අපි මුහුණ දුන්නා. පාර්ලිමේන්තුව තුලදීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභියෝගයට ලක් කළ දින 52 ආණ්ඩු පැහැර ගැනීමට අපි මුහුණ දුන්න හැටි මට මතක් වෙනවා. මෙරට ඉතිහාසයේ බරපතලම අභියෝගයන් තුළ මේ පාර්ලිමේන්තුවේ මහලේකම් දුරේ දැරීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ධම්මික දසනායක මැතිතුමා ඒ අභියෝග හැම එකකටම හොඳින් මුහුණ දුන්නා.
Order please, Deputy Speaker will take the chair.
නියෝජ්‍ය කථානායකතුමනි, එතුමා ගැන කතා කරද්දී කථානායකතුමා මූලාසනයේ තියාගෙන ඊට පස්සේ ඉතුරු ටික නියෝජ්‍ය කථානායකතුමත් මූලාසනයේ තියාගෙන කියන ලැබීමත් මම සතුටු වෙනවා. ඒ වගේම මෙරට ඉතිහාසයේ බරපතලම පොදු මහජන නැගිටීම ලෙස අපි දැකපු අරගලය සිද්ධ වෙන අවස්ථාවෙත් මෙතුමා පාර්ලිමේන්තුවේ මහලේකම්. ඒ හරහා සිදුවෙච්ච පෙර නොමුවිරු ආණ්ඩු වෙනස්කම් අපි දකිනකොටත් මෙතුමා පාර්ලිමේන්තුවේ මහලේකම්. මේ රටේ සිදුවුණු මහා ආර්ථික බිඳවැටීම රට බංකොලොත් වෙච්ච එක සිදුවෙනකොටත් මෙතුමා පාර්ලිමේන්තුවේ මහලේකම්. ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුව යටකර දැමු ජලගලීම් අවස්ථා කීපයක් සිදුවෙනකොටත් මෙතුමා ඒ මුල් පුටුවේ ඉඳගෙන ප්‍රධාන නිලධාරිය හැටියට ඒවට මුහුණ දුන්නා. එතුමාගේ කාලය තුළ මේ පාර්ලිමේන්තුවේ වැතිගත් ප්‍රතිසංස්කරණ රාශියක්ම රටට දායාද කරන්නත් පුළුවන් වුණා විවිධ ජනාධිපතිවරු, අගමැතිවරු හා කථානායකවරු යටතේ. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වුණා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවා. ස්වාධීන කොමිෂන් සභා ඇති වුණා ඒ කාලය තුළ. ආංශික අධීක්ෂණ කාරක සභාවල් මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වුණා. පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම පද්ධතියක් සකස් වුණා. සංනිවේදන දෙපාර්තමේන්තුවක් ඇති වුණා. පාර්ලිමේන්තුව මාධ්‍යයට විවෘත වුණා. දැන් මං ගාල්ලේ ඉඳලා ආව මේ කතාව කරන්න මෝ හිතාගෙන එනකොට මම මේ සභාවේ වෙන දේ ඔක්කොම ටික අහගෙන ආව ගුවන් විදුලි. ඒ වගේම කමිටු ක්‍රියාවලියට පවා මාධ්‍ය විවෘත කරා. මෙවැනි සුවිශේෂී කටයුතු රාශියක් විවිධ කතානායකවරු යටතේ සිද්ධ වෙනකොට මහලේකම්වරයා හැටියට එතුමා සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරා. ඉතින් මම විශේෂයෙන්ම කෘතවේදීව සඳහන් කරන්න ඕන මම පාර්ලිමේන්තුවේ අවුරුදු 23ක් ගත කරලා තිබෙනවා අඛණ්ඩව මන්ත්‍රීවරයෙක් හැටියට, ඇමතිවරයෙක් හැටියට, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් හැටියට, කෙටි කලක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට. ඒ හැම අවස්ථාවකදී මෙතුමාගෙන් ලැබිච්ච සහයෝගය මම කෘතවේදීව අගය කරනවා. මට අමතකම වෙන්නේ නැති දෙයක් තමයි මම 2000 පාර්ලිමේන්තුවට ආවම වර්තමාන ජනාධිපතිතුමා මාව නම් කරා මූලාසන මණ්ඩලයට. මට දවසක් එතුමා කාර්යාලයට එන්න කිව්වා. වාඩි කරගෙන මට කිව්වා මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කරන වචන හරි විදියටම පාවිච්චි කරමින් මේ කටයුත්ත හරියට කරන්න ඔබතුමා. මේ අවස්ථාව එනකොට මෙන්න මෙහෙමයි කියන්නේ. අනිත් අවස්ථාව එනකොට මෙහෙමයි කියන්නේ කියලා මට ඉතාමත්ම හොඳ ගුරුහරුකම් දීපු හැටි කවදාවත් අමතක වෙන්නේ නැහැ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ක්‍රියා කරද්දී ඔබතුමාගේ සහයෝගය මට නොඅඩුව ලැබුණා. අපක්ෂපාතීව ක්‍රියා කරන කෙනෙක් හැටියට. ඒ නිසා ඔබතුමාට ඒ කරපු සේවයට අපි සුබපතනවා. ඔබතුමා තවදුරටත් ඔබේ අධ්‍යක්ෂීන් තුලින් මේ රටට සේවය කරන්න පුළුවන් තනතුරක දැන් ඉන්නවා. නමුත් පාර්ලිමේන්තුවට අපිට අහිමි වීම ගැන අපි කනගාටු වෙනවා. ඔබතුමාට ඉදිරි කාලය විශ්වාම දිවිය ඉතාම සුවබර විදියට මැතිනිය සහ දරුවන් සමග නිදුක්ව නිරෝගීව ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මේ අවස්ථාවම කරගන්නවා අපේ අභිනව මහලේකම්වරියටත් අපේ සුබ පැතුම් එකතු කරා. එකට විශේෂ අයිතියකුත් අපිට තියෙනවා ගාලු දිස්ත්‍රික්කයේ හැටියට, මහජන නියෝජිතයෙක් හැටියට. අම්බලංගොඩ හැදිලා වැඩිලා ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් හැටියට කටයුතු කරලා නීතිඥවරියක් වෙලා නීති ශේෂ්ත්‍රයේ, බැංකු ශේෂ්ත්‍රයේ, අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂීම් ලැබලා පාර්ලිමේන්තුවට ඇවිත් පියවරෙන් පියවර මුල්පුටුව දක්වා ආපු ගමන මං හිතනවා මුල්පුටුවට පත්වෙච්ච දෙවෙනි කාන්තා මහලේකම්වරිය හැටියට මුළු රටේම කාන්තාවන්ට ආදර්ශයට ගන්න පුළුවන් ගමනක් ඔබතුමිය ඇවිත් තිබෙන. ඔබතුමිය ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී ශිෂ්‍යත්වයෙන් ඉහළම ප්‍රතිඵලය ලැබුවා ඒ අවුරුද්ද. ඔබතුමීට ඕනම පාසලකට යන්න පුළුවන්කම තිබෙද්දි ශිෂ්‍යත්වය සමත් වෙච්ච පාසලෙන්ම සාමාන්‍ය පෙළත් උසස් පෙළත් සමත් විය යුතුයි කියන අභියෝගය අදිෂ්ඨානයෙන් යුතුව ඔබතුමිය ක්‍රියා කරා. ඒ වගේ පාර්ලිමේන්තුවෙත් විවිධ තනතුරු හොබෝමින් කා සමගත් ඉතාම ප්‍රියශීලීව ඉතාම හොඳ සේවාවක් ඉෂ්ට කිරීම ගැන අපි සතුටු වෙනවා. මම ඔබතුමිය මේ තනතුරට පත්වීම ගැනත් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවගේ, අම්බලංගොඩ ප්‍රදේශයේ ජනතාවගේ නියෝජිතයෙක් හැටියට අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමමින් ධම්මික දසනායක මැතිතුමාට සුවබර විශ්‍රාම දිවියකට ආශිර්වාද කරන ගමන් කුෂාණි මැතිනියට, රෝවර දීන මැතිනියට මේ කටයුතු දීර්ඝ කාලයක් ඉතාමත්ම හොඳින් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාවක් දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.